SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
දැන් මේ සතිය වෙද්දී කොහොමද ප්‍රධාන පක්ෂවල ඡන්ද පොරොන්දු රටේ ආර්ථිකයත් එක්ක ගැළපීගෙන ජනතාවගේ ඡන්ද උනන්දුව වැඩි කරමින් පවතින්නේ? ආර්ථික විමර්ශන හරහා අද දවසේදීත් අපි හැමනම් හතරවෙනි වතාවටත් සූදානම් මේ විමර්ශනය ඔබ වෙත සමීප කරන්න. මේ ගෙවිල යන සතිය තුළදී ප්‍රධාන පක්ෂ රටේ ආර්ථිකයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කරපු පක්ෂ පොරොන්දු සහ ප්‍රකාශ මොනවාද? අපිට බොහෝමයක් ප්‍රකාශ සහ පොරොන්දු ඇහෙනවා. ඇතැම් මේවා අපිට ආර්ථිකමය වශයෙන් විග්‍රහ කරන්න අමාරු, ඒවා සමාජීය වශයෙන් සහ ගෝලීය වශයෙන් වෙනත් පරමාර්ථ ඇතිව කරන දේවල්. මෙහිදී අපි ආර්ථිකයත් එක්ක සමපාත වන කරුණු කීපයක් අද දවසේදී අවධානයට ලක් කරනවා. සුපුරුදු විදිහට සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට දැන් සූදානමින් සිටිනවා මෙල්බර්න්හි ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නීති පීඨයේ කථිකාචාර්ය ආර්ථික විශ්ලේෂක ආචාර්ය චන්දන හිමිගේ මහතා. අයිබෝන් චන්දන.
අයිබෝන් දිලුක්ෂි.
තවත් සතියකින් අපි හමු වෙනවා තවත් උණුසුම් කරුණු කාරණා කිහිපයකුත් අරගෙන. දැන් ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රධාන පක්ෂවල මේ වෙනකොට ආර්ථික සම්බන්ධයෙන් තියෙන මේ ප්‍රකාශවල සහ අදහස් සංකල්පවල තියෙන තීව්‍රතාවය මොන වගේද චන්දන?
ඔව් දිලුක්ෂි, දවසින් දවස ඡන්ද සටන මේ ඉතාම දැඩි තත්ත්වයකට පත් වෙනවා. ලිබරල් සන්ධානය සාමාන්‍ය පරිදි ව්‍යාපාර වලට අවශ්‍ය කරන ඒ පහසුකම් සලසන්ද බදු සහන සපයන්ද තියෙන තීන්දු තීරණ එක ඡන්ද සටන ඉදිරියට ගෙනියන වගේම ලේබර් පාර්ටියක කම්කරු පක්ෂය, මෙඩිකයා, ඒ වගේම අනිකුත් සමාජ සුපසාධනයන් ජනතාවට ආරක්ෂා කරලා දෙන්න අවශ්‍ය කරන තීන්දු තීරණ සමග පොරපිටියේ යෙදෙනවා. ඒ වගේම තුන්වෙනි පක්ෂය අපේ මේ ග්‍රීන් පක්ෂය දෙගොල්ලන්ගෙන්ම අතහැරෙන මේ සමාජ සුපසාධන කටයුතු සම්බන්ධව ඒගොල්ලන්ගේ තීන්දු තීරණ ඉදිරිපත් කරගෙන දැන් ඡන්ද සටන බොහොම උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තියෙනවා දිල්රුක්ෂි. දැන් මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් අලුත් තීන්දු තීරණ දෙනවට වඩා එකිනෙකාගේ තීන්දු තීරණ විවේචනය කරන මට්ටමකට තමයි දැන් මේ වේදිකාව හැදිලා තියෙන්නේ දිල්රුක්ෂි.
ඔව්, ඉතාමත් මොනසුම් වේගෙන එනවා. අපි දකිනවා එක්තරා පක්ෂයක් යම් කිසි වූ ප්‍රකාශයක් කළාම එක්කෝ ඒකට චෝදනා එල්ල කරනවා, එසේත් නොමැතිනම් තමන්ගේ පක්ෂයේ නීට වඩා වැඩි ප්‍රබලතාවක් සහිත යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඕක ඉතින් දේශපාලනයේ කොයි රටෙත් සිදුවන කාරණාවක් නිසා අපි එහෙමනම් මේ සතිය දවස් මේ වෙද්දි කොහොමද මේ තීව්‍රතාවය අපිට දැනෙන කියන ආකාරය විග්‍රහ කරගනිමු. සුපුරුදු විදිහට ඉතින් අපි කතාව පටන් ගන්නේ වත්මන් පාලක පක්ෂය ලිබරල් සන්ධානයේ මේ වෙනකොට කියන ප්‍රධානතම ආර්ථිකමය කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරමින්. මේ වෙනකොට ලිබරල් සන්ධානයේ නායක වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් අඳගහනවා ඔස්ට්‍රේලියාවේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට, ඒ වගේම කවුන්සිල් වලට එන්න අපි දියුණු කරමු, ඔස්ට්‍රේලියාවේ තියෙන නගර ජීවත් වීමට සුදුසු පරිසරයක් සහිත වඩාත් දියුණු නගර බවට කියලා. ඉතින් මේ සඳහා ඔහු ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදනත් වෙන් කරනවා කියලා පොරොන්දු දෙනවා. මේක ස්මාර්ට් සිටි කියලාත් නම් කරලා තියෙනවා. ටර්න්බුල්ගේ මේ ස්මාර්ට් සිටි ක්‍රියාත්මක වුණතින් ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් සහ ආර්ථිකයට කොයි වගේ බලපෑමක් ඇති වේවිද චන්දන?
ඔව් දිරුක්ෂි, මේක මේ ලස්සන ව්‍යාපෘතියක් කියවනකොට පේනවා. මේ කොලබරේටිව් ස්මාර්ට් සිටි ප්ලෑන් කියලා තමයි ඉදිරිපත් කරන්නේ මේ කවුන්සිල්. ඒ වගේම ඒ වටා ජීවත් වෙන ජනතාව එකට එකතු කරලා තමන්ගේ ඒ ලෝකල් කවුන්සිල් එකේ ඒ වටපිටාව ස්මාර්ට් සිටි එකක් විදිහට දියුණු කරන්න. එතනදී ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්මාර්ට් පොලිසි, ස්මාර්ට් ටෙක්නොලොජි කියලා මේ තුනක් එකතු කරගෙන තමයි මේක ඉදිරියට ගෙනියන්නේ යන්නේ. එතකොට හොඳට දැනුම් තීරුම් ඇතිව සංවිධානය කරපු ආයෝජනයක්, ඒ වගේම හොඳ ප්‍රතිපත්ති රාමුවකුත්, ඒ වගේම හොඳ තාක්ෂණ රාමුවකුත් එකට එකතු කරලා තමන් ඒ ජීවත් වෙන ආශ්‍රිත පරිසරය සහ ඒ නගරය ස්මාර්ට්, ඒ වගේම ටෙක්නොලොජි එක සම්බන්ධ කරගත්ත ඉතා පහසුවෙන් වැඩට යන්න පුළුවන් ඉතා අඩු කාබන් ප්‍රමාණයක් මේ මුදා හරින ක්ලීන් එනර්ජි පාවිච්චි කරන වාහන තදබදය අඩු වන ඔය වගේ බොහොම ලස්සන සංකල්පයක් තමයි මේ කොලබරේටිව් ස්මාර්ට් සිටි ප්ලෑන් එක ගැන කතා කරනකොට අපිට හැඟෙන්නේ දිරුක්ෂි. ඉතින් මේකට වියදම් කරනකොට රජය අපි දන්නවා වියදමක් කරනකොට ඒකෙන් විවිධාකාර ආර්ථික කටයුතු ජනිත වෙනවා. ඒ ආර්ථික කටයුතු ජනිත වෙනකොට ව්‍යාපාරවල ආදායම වැඩි වෙනවා, වගේම අලුත් රැකියා නිර්මාණය වෙනවා. අලුත් රැකියා නිර්මාණය වෙනකොට ඒ රැකියා තුලින් ඒ පළාතේ ආදායම වැඩි වෙලා සමස්ත ආර්ථිකයේම වැඩි දියුණුව සිද්ධ වෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ආර්ථික වර්ධනයත්, ඒ වගේම වක්‍රව ලැබෙන අනිකුත් සමාජ සුබදාගන කටයුතු වල වර්ධනයකුත් මේ තුලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා දිරුක්ෂි.
ඊළඟ ප්‍රධානතම කාරණාව තමයි මේ මෙඩිකෑක සම්බන්ධයෙන් ඇතිවලා තියෙන සුවිසල්ම කාරණාව. මෙඩිකෑක සම්බන්ධයෙන් කම්කරු පක්ෂය ඉදිරිපත් කරපු යෝජනා ජනතාකරණයට ලක් කරනවා කියපු පොරොන්දු පිළිබඳව අපි මීට කලින් සතිවලදී කතා බහ කරලා තියෙන්නේ. දැන් අපි මේ වත්මන් පාලක පක්ෂයේ ලිබරල් සංධානයේ ප්‍රතිපත්ති සහ ප්‍රකාශ පිළිබඳව කතා බහ කරමින් ඉන්න හඳ මෙඩිකෑක සම්බන්ධයෙන් ලිබරල් සංධානය මොනවද කියන්නේ කියන කාරණාව අපි පැහැදිලි කරගනිමු. එතනදී කම්කරු පක්ෂයේ කියපු දේවලුත් අපිට සම්බන්ධ කරගන්නට සිද්ධ වෙනවා. කම්කරු පක්ෂය යම්කිසි චෝදනාවක් එල්ල කරනවා වත්මන් පාලක පක්ෂයට. මේගොල්ලෝ සූදානම් වෙන්නේ මෙඩිකෑක අවුට්සෝස් කරන්න, පිටත සංවිධානයකට බාර දෙන්න, මේකේ මේ මුදල් ගෙවීම් යාන්ත්‍රණය පරිපාලනය කරන්න කියලා. මේක දැඩි චෝදනාවක් බවට පත් වුණා. නමුත් මේ වෙනකොට ලිබරල් සංධානය මේක ප්‍රතික්ෂේප කරලා සිටිනවා, අපි මෙහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඇත්තටම චන්දන, අපි කල්පනා කළොත් එහෙම මේක මේ සිද්ධ වේවා හෝ නොවේවා හෝ ආර්ථිකමය පැත්තෙන් අපි කල්පනා කළොත් එහෙම යම්කිසි රටක සමාජ සුබසාධනයට ක්‍රියාත්මක වන දැවැන්තම ප්‍රබලතම ආයතනයක යම් යම් යාන්ත්‍රණ වෙනත් කොටස් වලට පුද්ගලීකරණය ලක්වීම කොයි වගේ ආකාරයකින් රටේ ආර්ථිකයට බලපානවද?
ඔය නිරක්ෂයේ දෙපැත්තක් තියෙනවා. එකක් අපි සබ්භාවයෙන්ම බැලුවොත් එහෙම ඇත්තටම යම්කිසි කාර්යක්ෂමතාවයක් වැඩි කරන්නට යම්කිසි ක්‍රමෝපායන් ඉදිරිපත් කරන්න යනවා නම් ඒක පෞද්ගලික අංශයට බාර දීලා කාර්යක්ෂමව කරන්නට යනවා නම් ඒක හොඳයි දිරුක්ෂි. මොකද ඒකෙදි රටේ මහජන මුදල් මේ සේවාවලට පාවිච්චි කරනකොට ඒ මුදල් වියදම් කරන ඩොලර් එකකින් ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. ඒකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාව වැඩි වෙනකොට වියදම අඩු වෙනවනේ. මේ වැඩි ප්‍රතිලාභ ප්‍රමාණයක් අපි වියදම් කරන ඩොලර් එකට ලැබුණාම එතකොට ඒ තුලින් අයවැය හිඟිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අපි කරන මේ වියදම අඩු වෙන්නත් පුළුවන් සමස්තයක් වශයෙන් මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තාම. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම දිරුක්ෂි මේක දකින්න පුළුවන් තව කෙනෙක්ට මේ මහා පරිමාණ පෞද්ගලිකකරණය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් සැකසීමේ සුළුසුළු ක්‍රියාමාර්ගයන් විදිහට මේක අර්ථකථනය කරන්න පුළුවන් දිලුක්ෂි. මේ ලොකු දැවැන්ත ව්‍යාපෘතියක් පෞද්ගලිකකරණය කරන්න කලින් ඒවැ සුළුවංශ තමයි පෞද්ගලිකකරණය කරන්නේ. ඔක මේ පීස් මීල් ක්‍රමයට කේස් බයි කේස් පොඩ පොඩ පෞද්ගලිකරණය කරනවා කියලා කෙනෙක්ට ඕක අර්ථකථනය කරන්න පුළුවන් දිලුක්ෂි. නමුත් අපි දැන් මේක ආර්ථික පැත්තෙන් බැලුවොත් එහෙම අපි හිතමු මෙඩිකෑ පෞද්ගලිකකරණය කරා කියලා. ඒකෙදි අපි සාමාන්‍ය ආර්ථික තර්කය තමයි පෞද්ගලික අංශය ඉතා කාර්යක්ෂමයි රජයේ අංශයට වඩා. රාජ්‍යංශයේ යම් වැඩක් කරනකොට වියදම් කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වියදම් කරලා පෞද්ගලික අංශයට පුළුවන් ඒ වැඩේම කරගන්න කියලා තමයි සාමාන්‍ය තර්කයේ තියෙන්නේ. නමුත් ගොඩක් අය මේකට විරුද්ධව තර්ක කරන්නේ පහුගිය කාලේ මේ රටේ ගොඩක් ඒවා පෞද්ගලිකකරණය කරා මිල අඩු වෙනවා වෙනුවට මිලවල් වැඩිවීම විතරයි වෙලා තියෙන්නේ කියලා. අන්න ඒකත් එක්ක එකතු වෙලා තමයි දිලුක්ෂි මේ විවේචනයන් එන්නේ. නමුත් කොහොම වුණත් අපිට ආර්ථික පැත්තෙන් බලනකොට මේ කොටස් පෞද්ගලිකකරණය කරලා ඒකෙන් වියදම අඩු වෙලා කාර්යක්ෂමතාව වැඩි වුණොත් කාටත් හොඳයි දිලුක්ෂි. නමුත් මේක වෙනවද කියන එකනේ ප්‍රශ්නේ.
ඔව් ඇත්තටම අපි දැන් බලමු. දැන් ඔය කතාවටම සම්බන්ධ වෙන මේ තවත් ප්‍රකාශයක් අපිට ඇහෙනවා ලිබරල් සංධානයේ භණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරන. ඔහු දැන් කියනවා දැන් මේ කම්කරු පක්ෂය කරන්නේ මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තීන් වලට ප්‍රහාර එල්ල කිරීම පමණයි. කෝ දැන් එතකොට ඒගොල්ලන්ගේ මේ සංකල්ප මොකක්ද? ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ මේ ෆිස්කල් ප්‍රතිපත්ති මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ අදහසක් මේ වෙනකොට භණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරිපත් කරමින් සිටිනවා. මොනවද මේ ෆිස්කල් ප්‍රතිපත්ති නම් කියන්න කියලා කම්කරු පක්ෂයට අභියෝග කරනවා. ඇත්තටම මොකක්ද මේ ෆිස්කල් ප්‍රතිපත්ති? මේවෙන් මොනවද වෙන්නේ රටේ ආර්ථිකයට?
ඇත්තටම නිර්ලක්ෂි මේ බජට් පොලිසි වලට තව නමක් තමයි ෆිස්කල් පොලිසි කියන්නේ. ඉතින් බජට් එකේ තියෙන්නේ ඇස්තමේන්තුගත ආදායමයි වීදමයිනේ. එතකොට ඒ බජට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගේ ආර්ථික චර්යාව වෙනස් කරලා ආර්ථිකය හදන්නනේ. ඒ කියන්නේ බදු අය කරලා ආදායම වැඩි කරගෙන ඒ ආදායමෙන් තව වියදමක් කරන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් ගත්තාම එතනදී රජයේ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාබන් ටැක්ස් එක ඉදිරිපත් කරනවා. කාබන් ටැක්ස් එක ඉදිරිපත් කළා රජයේ බලාපොරොත්තු වෙනවා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් උදාහරණ කම්පැනි වල ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න. ඊට පස්සේ එහෙම කරලා රජයේ බලාපොරොත්තු වෙනවා ක්ලීන් එනර්ජි වලට ඒ සල්ලි යොදවන්න. ඉතින් මේකට තමයි මේ ෆිස්කල් ප්‍රතිපත්ති රාමුවක හැඩය ගන්නවා කියන්නේ දිලෘක්ෂි. එතකොට ලේබර් පාර්ටි එක කියාගෙන කියාගෙන යනවනේ අපි සෞඛ්‍ය සුරකින්නවා, අධ්‍යාපනය සුරකින්නවා. ඉතින් මේවට මුදල් ඕනනේ. ඉතින් මේ මුදල් වියදම් කිරීම සම්බන්ධව කරන ප්‍රකාශවලට ආණ්ඩු පක්ෂයෙන් කරන විවේචනය තමයි හරි ඕගොල්ලෝ මේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් දෙන්න නැතුව ඕගොල්ලෝ කරන්නේ මේ ෆිස්කල් ට්‍රිපල් ට්‍රීට් එකක් දෙනවා. මේ තුන් විදියකින් මේ දීමනා දෙනවා. මොනවද ඒ දීමනා? මේක මේ උපහාසාත්මකව කියන්නේ දෙලෘක්ෂි, හයි ඩෙෆිසිට් එකකුයි හයි ටැක්ස් එකකුයි හයි ඩෙට් එකයි තමයි ඕගොල්ලෝ මේ දෙන්න යන්නේ. මේ ඕගොල්ලන්ගේ ප්‍රතිපත්ති වලින් ඕගොල්ලෝ මේ ඩෙෆිසිට් එක අඩු කරන්නෙත් නෑ, ආයවැයෙන් ගිය ඕගොල්ලෝ ටැක්ස් අඩු කරන්නෙත් නෑ. ඕගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති වලින් වෙන්නේ රටේ ණයභාවය වැඩි වෙන එකයි කියලා මේ ඉතින් ආණ්ඩු පක්ෂය විවේචනය කරනවා. විරුද්ධ පක්ෂය කියන මේ ප්‍රතිපත්ති රාමුවට වීදම් වීදම් ගැන කතා කරන්නේ නැතුව ආදායමක් කෙනෙක් එක්කත් කියන්නේ කියලා.
ඔව්. දැන් එහෙමනම් තවත් අදහසක් සඳහන් ඉදිරිපත් කරනවා. ග්ලෝබල් වොච් ඔෆිස් එකක් පිහිටවීමට කටයුතු කරනවා කියලා කියනවා ආයිත් බලයට පත් වුණොත්. මේක පැය 24ම විදේශගතව සිදුවන යම් යම් ආපදාවන් වලට ඕස්ට්‍රේලියාව මැදිහත් වීම උදෙසා ක්‍රියාත්මක කරන ගෝලීය නිරීක්ෂණ ආයතනයක් විදිහටත් මේක හඳුන්වනවා. ඔය ත්‍රස්ත ප්‍රහාර, ස්වාභාවික වසන, ගුවන් අනතුරු වගේ දේවල් වලට ක්‍රියාකාරීව මැදිහත් වීම සඳහා වොච් ඩෝග් එකක් විදිහට කටයුතු කිරීම සඳහා යම් කිසිව ප්‍රතිපාදනයක් වෙන් කරනවා කියලා. මේක ප්‍රබලව ඔවුන් ඉදිරිපත් කරන අදහසක්. මේක කොහොමද බලපාන්නේ ඇත්තටම ඉදිරි ආර්ථික සැලැස්මවල වලට?
ඔව් දිලෘක්ෂි, අපිට වක්‍රව ගත්තොත් දැන් ඒගොල්ලෝ මේ මිලියන 8ක් පමණ අවුරුදු 4ක් ඇතුළත විදන් කරන්න යනවා මේ විදේශගත වෙන ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කරගන්න මේ ත්‍රස්ත ප්‍රහාර වලින්, ස්වභාවික විපත් වලින්, ගුවන් අනතුරු වලින් වගේ දේවල් වලින්. ඉතින් මේකෙදි වක්‍රව වෙන්න පුළුවන්. දැන් අපිටම ගුවන් ගමන්, ඒ වගේම විදේශ සංචාර වලට යොමු වෙන්න ඉන්න අය ඒකට පැකිලෙනවනේ මේ මේ රටවල් වල මේ තියෙන ප්‍රශ්න නිසා. ඉතින් මේ වගේ සුරක්ෂිත භාවයක් ලැබුණහම මේ ආගමන විගමන වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු සංචාරය කරන එක වැඩි වෙලා, ඒ වගේම විදේශ ව්‍යාපාර වලට යන්න එන අයව ඒ අයගේ මානසික කනස්සල්ලකින් තොරව ඒව කරගන්න පුළුවන් විදිහේ යම්කිසි මානසික වාතාවරණයක් ඇති කරන්න පුළුවන් මේ වීදමෙන්. එතකොට රටේ ආර්ථික පැත්තට ඍජු බලපෑමක් වෙනවට වඩා වක්‍රව ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වය වැඩි වෙන ආකාරයේ දෙයක් තමයි දිරිච්ච මේකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
එහෙමනම් ඔය වගේ කාරණා තමයි ලිබරල් සන්ධානයේ පැත්තෙන් ආර්ථිකයත් එක්ක පෑහෙන කරුණු විදිහට ඉදිරිපත් කළ තිබුණු කාරණා. අපි එහෙමනම් යමු ඊළඟ ප්‍රධාන පක්ෂයට, වත්මන් විපක්ෂයේ කම්කරු පක්ෂයට. කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව කතා බහ කරද්දි මෙඩිකෑයක තමයි ඉස්සරහට මේන්නේ. ඔවුන් මෙඩිකෑයක තමන්ගේ ඡන්ද ක්‍රියාදාමයේ හදවත විදිහට සලකනවා. ඒ වගේම චන්දන කලින් කිව්ව ආකාරයට මෙඩිකෑයක ජනසතුව තියාගන්නවාද නැද්ද කියලා ජනතාවගේ මතේ විමසන ජනමත විචාරණයක් වගේ මේ මහමැතිවරණය කියලත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඊට අමතරව තවත් කරුණු කාරණා කිහිපයක් මෙහිදරව් කරනවා. මේක කොහොමද අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ?
ඔව් දිරුක්ෂි, දැන් කම්කරු පක්ෂයක් විදියට රටේ ජනතාවගේ ආර්ථික, ජනතාවගේ සමාජය, ඒ වගේම සෞඛ්‍ය, ඒ වගේම අධ්‍යාපන සුපසාධනය සංරක්ෂණය කරන්නේ උත්සුක වන්නේ ඒකට මෙඩිකෑක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ප්‍රබල ඡන්දාවදයක් විදියට. ඒගොල්ලෝ පොරොන්දුවක් දෙනවා ජනතාවට, මේ බලන්න ගිය ආණ්ඩුව කාලේ බොහොම බයක් ඇති වුණා, මේ මෙඩිකෑක විනාශ කරන්න යනවා, මේක පෞද්ගලිකකරණය කරන්න යනවා, පෞද්ගලිකකරණය කරොත් අපේ මස්ත සේවය අඩු වෙන්න පුළුවන්, ඒකට වඩා වෙන්නේ දුප්පත් අයට මොකොත් නැති වෙලා සල්ලි තියෙන අයට විතරක් සේවය ගන්න පුළුවන් විදිහට මේක හැදේ කියන මේ බය තමයි මේ දැන් යන්නේ ප්‍රචලිතව. ඉතින් මිනිස්සුන්ට සුරක්ෂිත භාවයක් ලබා දෙන්න මේ කම්කරු පක්ෂය මේ කරන යෝජනා රටේ සමාජ ආර්ථික පැත්තෙන් ගත්තහම දැන් ආර්ථික මුඛ්‍ය ප්‍රමාත්‍ය තමයි සමාජ තත්ත්වය උසස් කිරීම. එතකොට අපේ සාමාන්‍ය ජන ජීවිතය හොඳ කිරීම. එතකොට මේ මේ හොඳ නිරෝගිමත් දක්ෂ වැඩ කරන ජනතාවක් හිටියාම තමයි ආර්ථිකය දියුණු කරන්න ඉස්සරහට පුළුවන් වෙන්නේ කියන තර්කය මත තමයි දිලෘක්ෂ මේ මෙඩිකෑයකට මේ වීදම් කරන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙනවා රටේ අනාගත සුභසාධනය තීව්‍ර කරගන්න සහ ස්ථාපිත කරගන්න දිලෘක්ෂි.
ඔව්, දැන් ඔබ අපේ වෙබ් අඩවියට ගියොතින් තියෙනවා මේ සම්බන්ධව අපි වෙබ් ලිපියකුත් පළ කළා. එසෙන්ෂල් මීඩියා ආයතනයයි SBS ආයතනය එකතුවලා කරපු මත විමසුමකින් ඇත්තටම ඡන්දන හෙළි වෙලා තියෙනවා මේ මෙඩිකෑ වෙනස්කම් පිළිබඳව. මෙවර ඡන්දයේදී කාන්තාවන් 86%ක් මේ ගැන හිතනවා කියලා, ඡන්දය දෙද්දී පිරිමින් 75%ක් මේ ගැන අවධානය යොමු කරනවා කියලා. මේකත් සැලකිය යුතු සංඛ්‍යාවක් නේද?
ඔදෙලොක්ෂි, ඡන්ද සටන සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් මේ දත්ත ප්‍රමාණයක් තමයි. මොකද එච්චර ප්‍රමාණයක් පැත්තකට මේක බලපානවා නම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඡන්දය මේ තීරණය කරන සාධකයක් බවට පත් වෙනවානේ මෙඩිකේක්.
ඔව්. දැන් එතකොට කම්කරු පක්ෂය මේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රමුඛව අවධානය යොමු කරන පක්ෂයක් නිසා තවත් ඔවුන් මේ සෞඛ්‍ය පැත්තෙන් එක්තරා පොරොන්දුවක් නිකුත් කරනවා. ඩොලර් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කරනවා කියලා කියනවා නිදන්ගත රෝග නිවාරණ සැලැස්මක් වෙනුවෙන්. සෞඛ්‍ය සම්පන්න ක්‍රියාදාමයක් ප්‍රතිපත්තිමාලාවක් ඇති කිරීම සඳහා ඩොලර් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කරනවා කියනවා. දැන් මේක කොයි විදිහෙන් බලපාවිද?
ඔව් දිරුක්ෂි, සාමාන්‍යයෙන් රජය වියදම් කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒ වියදම සෞඛ්‍යයට කරා හෝ වේවා අධ්‍යාපනයට කරා හෝ වේවා ඒවා යම් යම් ආර්ථික කටයුතු ජනිත වෙනවා ඒ ඇති කරන වියදමේ ස්වභාවය අනුව. එතකොට දැන් මෙතනදී රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට පරිේෂණ වලට එහෙම නැත්නම් අලුත් බඩු භාණ්ඩ මිලදී ගන්නට එහෙම නැත්නම් විවිධාකාර වූ අලුත් සේවා සපයන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් මිලදී ගන්න මේ වියදම කරපුවාම ඒ තුලින් රැකියා ජනිත වෙලා ඒ තුලින් විවිධාකාර අනිකුත් ආර්ථික කටයුතු ඇති වෙනවා. එතකොට මේක වියදමක් වුණාට බජට් එකට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් මධ්‍යකාලීන සහ කෙටි කාලීන. අන්න එතනදී තමයි දිල්රුක්ෂි මේකේ ආර්ථික පැත්ත අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ.
ඒත් එක්කම දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට විශේෂිත වූ නිවේදනයක් නිකුත් කළා කම්කරු පක්ෂයේ විසින්. ඩොලර් මිලියන 100ක මුදලක් වෙන් කරනවා කියලා ඔවුන් සඳහන් කළා මේ ලෝහ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇත්තටම චන්දන කර්මාන්ත බොහොමයක් වෙසී ගියා පහුගිය කාල සීමාවේදී. මේවා ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පක්ෂයේ දරන මේ තැත කොයි ආකාරයෙන් රටේ සංවර්ධනයට අපිට බලපානවා කියලා උපකල්පනය කියදෙන්න පුළුවන්ද?
ඇත්තම දිරුක්ෂි, මේ ප්‍රාන්තයට මරු පහරක් එල්ල වුණා. මොකද කාර් කර්මාන්තය, මේ යපස් කර්මාන්තයෙන් ඇති වෙච්ච ලෝහ කර්මාන්ත, ඒ ගොඩාක් කර්මාන්තයන් වැහෙන තත්ත්වයට පත් වුණා. ඒකෙදී ගොඩාක් අය රැකියා විරහිත තත්ත්වයකට පත් වුණා. මේ ඡන්ද සටනේදී ඒ පළාත බොහොම ටිකක් උණුසුම් සහගත පළාතක්. පක්ෂ දෙකම ඒ තුල මේ ක්‍රියාත්මක වෙනවා ඒගොල්ලන්ට වාසි ලබා ගන්න. එතකොට මේ රැකියාවන් නැති වෙච්ච අය වෙනුවෙන් නෙමෙයි, මේ රැකියා නැති වෙන්න යන අය වෙනුවෙන් මිලියන 100ක මුදලක් වෙන් කරලා තියෙනවා රැකියා ආරක්ෂා කරගන්න. ඒ කර්මාන්තය ආරක්ෂා කරගත්තොත් රැකියා ආරක්ෂා වෙනවා. එතකොට එතන මේ රැකියා 2700ක් ප්‍රමාණයක් රැක ගන්න පුළුවන් වෙනවා කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ඉතා විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙයි කියලා විපක්ෂය බලාපොරොත්තු වෙන නිසා තමයි මේක ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ වගේම මේකට අනුයුක්තව මේගොල්ලෝ කියනවා ඩොලර් මිලියන 49ක අලුත් ලෝන් එකකුත් මේ ණය මුදලකුත් ලබා දීලා මේ කර්මාන්තය නගා සිටිනවා කියලා. මේ පහුගිය කාලේ අපේ මෝටර් රථ කර්මාන්තය වැහෙන්න දුන්නා වගේ මේක නම් වැහෙන්න දෙන්නේ නැහැ, මේකෙන් අපි රැකියා ස්ථාවර කරගන්නවා කියලා. ඉතින් මේක ඡන්ද කාලෙක ඉතා හොඳ පොරොන්දුවක් දිල්රුක්ෂි මේ ජනතාවගේ හදවතට තීව්‍රව මේ තට්ටු කරන.
එමනම් මේ සතිය වෙනකොටත් ඔන්න ඔය ආකාරයෙන් තමයි රටේ ඉදිරි ආර්ථිකයට බලපාන ආකාරයෙන් ප්‍රධාන පක්ෂ තුන තමන්ගේ කරුණු කාරණා හෙළිදරව් කරලා තිබුණේ. ලබන සතිය වෙද්දී අපි බලමු අපිට අවකාශ ලැබෙයිද කියලා අවසාන කාල සීමාවේදී ප්‍රධාන පක්ෂ තුන ඉදිරිපත් කරන කරුණු කාරණා කතා කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඡන්දයට දින දෙකකට කලින් තමයි අපි හමුවන්නේ. අපි බලමු තියෙන නීති අනුකූල තත්ත්වයත් එක්ක ලබන සතිය බ්‍රහස්පතින්දා අපිට මේ පිළිබඳව කතා බහ කරන්න පුළුවන් වෙයිද කියලා. චන්දන, ඔබට නැවත වතාවක් සූතිය පළ කරමින් එහෙනම් අපි ඔබට සමුදෙනවා. අයිබෝවන්.
අයිබෝවන්.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS Sinhalese Facebook පිටුවට